විසර්ජන පනක්කෙටුම් පත්ත විසිහත් විසිව ඉනිදින්න කාරක සභාව. පළමුණු උපලේඛනය මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යංශයේ ශීර්ෂංක 102, ශීර්ෂංක 237, ශීර්ෂංක 237 252 දක්වා, ශීර්ෂංක 280, 296, 323, 324, 329 සහ 333 සලකා බැලීම කපහැරීම හර්ෂදිසිල්ලා මැතිතුමා.
ගරු කථානායකතුමනි, 24 විසර්ජන 2024 විසර්ජන පනත් කෙටුපතේ කාර්ග සභා අවස්ථාවේදී අද දින විවාදයට ගැන අමාත්‍යාංශ සහ ඒවා යටතේ අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අංක 102, 237 සිට 252, 280, 296, 323, 324, 329 සහ 333 දාන වැයශීර්ෂයන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහනේ සියලු පුනවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරනවා. ගරු කථානායකතුමනි, අද ජනාධිපතිතුමා ඔහුගේ අවසාන අයවැය කතාව ඉදිරිපත් කරා. එහිදී මගේ අදහස් උපුටා දැක්වීම පිළිබඳව මම සතුටු වෙනවා. එතුමා කිව්වා මං කිව්වා කියලා යම් ස්ථාවර තත්ත්වයකට රට ඇවිල්ලා තියෙනවා කියලා. ඒක හරි. අපිට බොරු කියන්න ඕනේ නැහනේ. පෝලිං නැහැ කියන කතාව හරි. දැන් මං එනකොට පෝලිං තිබුණ නැහැ. හැබැයි ඒ ස්ථාවරත්වය ලැබිලා තියෙන්නේ අලුත් සමතුලිතතාවයක් තුළ, ස්ටැබිලිටි ඉන ඩිෆරන්ට් ඉක්විලිබ්‍රියම්. ඒ සමතුලිතතාවය කියන්නේ අර්බුදයට පෙර සහ අර්බුදයට පසු. අර්බුදයට පෙර පෝලිං තිබුණෙත් නැහනේ. හැබැයි වෙනස මොකද්ද? වෙනස තමයි එදා සාමාන්‍ය 4 දෙනෙක්ගේ පවුලකට රුපියල් 85,000කින් ජීවත් වෙන්න පුළුවන් වුණා නම්, ඒ කියන්නේ ඉහළ ආදායම්, මැද ආදායම්, අඩු ආදායම් ඔක්කොම එකතු කරලා අද ජීවත් වෙන්නේ 175,000ක් යනවා. එතකොට මේ අලුත් සමතුලිතතාවයේ මත ස්ථාවරත්වයේ ගොඩ නැගෙන්නේ ජීවන වියදම 94%කින් 95%කින් වැඩි වෙච්ච අවස්ථාව. ඒක තමයි ජනාධිපතිතුමා තේරුම් ගත යුත්තේ. IMF එකේ දෙවැනි සංචිතය ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අත වශයෙන්ම රටේ ජනතාව වෙනුවෙන් අපි සතුටු වෙනවා. අපි කුහකයෝ නෙමෙයි. මේ රට ගොඩ ගන්න යම්කිසි වැඩපිළිවෙලකට දායක වෙන්න පුළුවන් වීම සම්බන්ධයෙන් මුළු අපේ මුළු පක්ෂයම සතුටු වෙනවා. අපි IMF එකේ කට්ටිය හම්බෙච්ච වෙලාවේ විපක්ෂ නායකතුමා දිගින් දිගටම කිව්වේ මේ අවශ්‍ය වැඩ කටයුතු අපේ ජනතාව වෙනුවෙන් කරන්න අපේ යම්කිසි දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒක දෙන්නම් කියලා. අනිත් එක තමයි, හැබැයි ජනාධිපතිතුමාට තේරෙන්නේ නැති දේ තමයි මේ ඒ කරගන්න ජනතාව මත පැටවෙන බර, හරි, ඒක උහුලගන්න බෑ. මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මීට කලින් අපි ඔහුත් එක්කට වැඩ කරලා තියෙනවානේ. එතකොට ඒ සාමාන්‍ය ජනතාවගේ දුක තේරුම් ගැනීමේ ශක්තිය පිළිබඳව අපිට ඒ ප්‍රශ්නය පැනනා ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. අනිත් ඇත්ත තමයි එතුමාගේ කතාවේ රට බංකලොත් කරපු ආර්ථික අපරාධ කරපු ආර්ථික ඝාතකයෝ ගැන එක වචනයක්වත් එතුමා කිව්වේ නැහැනේ. එක වචනයක් කිව්වේ නැහැ. එතුමා කියන්න උත්සාහ කරන එක රට ජනතාව විසින් රට බංකලොත් කරගත්තා වගේ කතාවක් මේ ගරු කථානායකතුමනි. එතුමා කිව්වා දැන් බංකලොත් භාවයෙන් එළියට එන්න යම් වැඩපිළිවෙලක් පටන් අරන් තියෙනවා කියලා. ඒක හරි. හරි, ලෝකේ තමයි තීරණය කරන්න අපේ රට බංකොලොත්ද නැද්ද කියන එක. අපිට බෑ ඒක තීරණය කරන්න. හරි, ඒ කියන්නේ අපි බැංකුවකට ගියොත් නෑගන්න බැංකු මැනේජර් තමයි තීරණය කරන්න අපිට ගෙවන්න පුළුවන්ද බැරිද කියන එක. හරි, ඒ නිසා සම්ප්‍රදාය තමයි අපි තාම ඒ ඩිෆෝල්ට් රේටින් එකකින් උඩට ඇවිල්ලා රේටින් එක තාම C+ එකටවත් ගෙනල්ලා නෑ. එහෙම ෆිච් එක, මූඩි එක, S&P එක, රේටින් එක ගොඩ ගෙනාවොත් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ රට බංකලොත්භාවයකින් බංකලොත්භාවයෙන් ගොඩ ඇවිල්ලා කියලා. මම හිතන්නේ එතුමත් ඒක හොඳට දන්නවා. ඒක තමයි ඍජුවම කිව්වේ නැත්තේ බංකලොත්භාවයෙන් තාම මිදිලා නැහැ කියලා. මිදිලා කියලා කිව්වේ නැත්තේ ඒක. දැන් එතුමා කිව්වා මේ මග මිස වෙන මගක් නැතේ කියලා. අත වශයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ එතුමා ඒකෙන් අදහස් කරේ මොකද්ද කියලා. දිසානතිය නම් අදහස් කරේ ඔව්. දිසානතිය. හරි? නමුත් එතුමම කිව්වා මේක කටුකයි වංගු තියනවා මේකෙන් ගිහිලා අතරමං වෙන්න පුළුවන් කියලා. හරි? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි? අපි අතරමං වෙයිද? මේ දිසානතියට යන්න පුළුවන් නුවර යන්න මාර්ග කීපයක් තියෙනවා. හරි? එතකොට අපි මේ දිසානතිය සහ මාර්ගය පිළිබඳව මෙතන වෙනසක් තියෙනවා කියන එක මම ඔබතුමාට කියන්න කැමතියි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ ගමනාසයනේ ගමනාන්තයට අපි යනකොට ලංකා මෑණින් අභහප්‍රාප්ත වෙලා තියෙන්න පුළුවන්. එහෙම වෙලා වැඩක් නැහැනේ. හරි කියනවා ඔපරේෂන් සක්සස්ෆුල් patient dead කියලා. එහෙම වැඩක් නැහැ. අපිට ඕනේ අපේ රක්මාතාවගේ ජීවිතය බේරගෙන ඒ අපේ ජනතාවගේ මේ 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 ආර්ථික තත්ත්වය ගොඩ අරගෙන මේ මේ ගමනාන්තය දක්වා යන්නේ. ඒකයි ගරු අගමැතිතුමා අපේ මේ මෙතන කියන්න තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම කලින් අපි මේ ප්‍රධානතම නීතිමය වගකීමකට යටත් වෙලා ඉන්නවා. පළවෙනි දවසේ අපි කතා කරනකොට කිව්වා රාජමූල වගකීම් පනත යටතේ අයවැය පත්‍රයේ 5% වඩා ගෙනියන්න බෑ කියලා. දැන් ඔබලා අද අනුමත කරගන්න යන අයවැය පත්‍රයේ 7.3%. ඔබතුමා බාරගත්තා අද ඉවර වෙන්න කලින් මේ අවශ්‍ය සංශෝධනය ගේනවා කියලා. ඉතින් අපි ඔබතුමාගෙන් අහනවා අපි බලාපොරොත්තු වෙනවා දවස ඉවර වෙන්න කලින් මේ සංශෝධනය ගෙනල්ලා දැන දැනම මේ 225 දෙනා මේ රටේ ව්‍යවස්ථාවට අනුව දීත අපි අපි පිළිගත යුතු නීතිය නොකඩවායි නේ කියලා. ගරු කතානායකතුමා ඔබතුමාට වගකීම පැවරෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාට ඒක පැවරෙනවා. ඔබතුමාට බෑ දැන දැන මේ රටේ නීතිය කඩන්න. ඒ නිසා අවශ්‍ය වැඩ කටයුතු කරන්න ඡන්දෙට කලින්. මුදල් අමාත්‍යාංශය දැන් ජනාධිපති දිගින් දිගටම කිව්වා මේ IMF එකේ කොන්දේසි එකඟතාව ගැන. හරි මූලික වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රාථමික ශේෂය පිළිබඳව ලොකු එකඟතාවයක් තියෙනවා. ඒ තමයි වසරේ ආදායම ණය ගැවීම සහ පොලි හැර වියදම අතර පරතරය. දළ දේශ නිෂ්පාදනයේ 100.7% තමයි මේ මේක තිබුණේ 2022 2024 එන අවුරුද්ද වෙනකොට මේක 10.8% ධන විදියට ගෙනියන්න ඕනේ. අර ඍණ වෙච්ච එක ධන කර ගන්න ඕනේ. මේ 2023 ඍණ 0.7% තමයි මේ 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 ප්‍රයිමරි බැලන්ස් එක එහෙම නැත්නම් ප්‍රාථමික ශේෂය තිබුණේ. ඒ ඒ අතර මේ ණය ගෙවීම තිරසාර කර ගන්නවා. හරි ඒකනම් ජනාධිපතිතුමා කතා කරා. මේ අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ දේශීය මේ දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ගරු කතානායකතුමා මුළු ණය ගැනීම 2024 තිබ්බ 34%ක් ඒක 2028 වෙනකොට 13%කට ගේන්න ඕනේ. ඒ ගේනකොට දේශීයව ණය ගන්න පුළුවන් දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 108%යි විදේශීය 104%යි. දැන් මේ මූලික කාරණා දෙක ඉෂ්ට කරන්න ඕනේ ජනතාවට වෙන පීඩනය අවම කරගන්න. එතන මෙතන තියෙන ගැටලුව ඒකයි මෙතන තියෙන ගැටලුව. ඒ සඳහා සමාජ ආරක්ෂණයට වෙන් කරන මුදල කැපී පෙනෙන ලෙස වැඩි කර යුතුව තියෙනවා. කැපී පෙනෙන ලෙස වැඩි කර යුතුව තියෙනවා. එතකොට ජාත්‍යන්තර මූලාර මුදලේ එකඟතාවය අනුව මං හිතන්නේ මේ අවුරුද්දේ අවම වශයෙන් රුපියල් බිලියන 200 ගණන් මේ සඳහා වියදම් කරන්න එකඟ වෙලා තියෙනවා. 200 ගණනක් හරි ඊටත් වැඩි ගණනක් වෙන්නේ නැති. ඒකට ඔය අස්වැසුම කියන වැඩපිළිවෙලක් ඕගොල්ලෝ දැන් ක්‍රියාත්මක කරනවා. නමුත් මේ අතිශයින්ම දුර්වල නිර්මාණයක් සහ ක්‍රියාත්මක වීම. මේක නම් මම දිගට කතා කරන්නේ නැහැ. මොකද අපි සෑහෙන්න මේක කතා කරලා තියෙනවා. හම් වෙන ඕන කට්ටියට හම් වෙන්නේ නැහැ. හම් වෙන්නේ අවශ්‍ය නැති කට්ටියට හම් වෙන යනාදී වශයෙන්. දිගින් දිගටම මේක මේ අපි කිව්වා මේ ලයිට් බිල වැනි දෙයක් හරහා අපිට තෝරගන්න පුළුවන් මේ කට්ටිය කවුද කියලා. දැන් අපිට ආරංචි වෙනවා 105ක ලයිට් බිල කපලා කියලා. ගරු කතානායකතුමනි අපි අත්ත වශයෙන්ම විශ්ලේෂණයක් කරලා බලන්න ඕනේ මේ අස්වැසුම ලැබෙන කට්ටිය සහ මේ ලයිට් බිල් කපපු කට්ටිය. වෙන් ඩයග්‍රෑම් එකක් ගහලා බලන්න පුළුවන් වෙයි මෙතන තත්ත්වය මොකද්ද කියලා. ඉතින් ඒ නිසා ගරු මේ කතානායකතුමනි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ 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 ගමන යන්න යන ගමන් ජනතාවගේ ජීවිතේ නැති නොවන තැනට මේක මේ ඉස්සරහට ගෙනියන්න. දැන් අයවැයේ පරතරය කිව්වහම දැන් මොකද්ද කරලා තියෙන්නේ? අය ගැන විතරමයි ඔබලාගේ අවධානය යොමු වෙන්නේ. හරි 93ක් අයෙන් ලැබෙන්නේ මේ බදු වලින්. හරි වැට් යන ආදී බදු වලින්. බදු නොවන ලාභාංශය අනාදිය පිළිබඳව ඔබලාගේ අවධානය පිළිබඳව මම පස්සේ කතා කරන්න. දැන් ලාභාංශ ගැන කතා කරනකොට ඒව පල්ලෙහාට ඇවිල්ලා. හරි, රාජ ආයතන දිගින් දිගටම පාඩු ලබනවා. එහෙමත් නැත්නම් තනිකර අකාර්යක්ෂ තමයි දූෂණය යවා ගිහිලා හැමදාම මොකක් හරි හොරකමක් මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. ලාභාංශ වෙනුවට දිගින් දිගටම පාඩු ලබන ආයතනවල පාඩු පියවා ගැනීම සඳහා අපි වියදම් කරනවා. හරි, ඒකනේ වෙන්නේ. ඒ ඒව ලාභාංශ ලබන්නේ නැහැ. ඒ වෙනුවට පාඩු ලබනවා. ඒ පාඩු පියවා ගන්න අපි ජනතාවගෙන් මැරෙනකම්ම බදු ගහලා ඒ බදු පාඩු වලට ගෙවනවා. එහෙමත් නැත්නම් දූෂණයට ගෙවනවා. එහෙමත් නැත්නම් වංචාවට ගෙවනවා. ඉතින් ඒ නිසා දැන් පෙරේද ගහපු වැට් එකෙන් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන මං හිතන්නේ මේ 700ක් විතර හොයාගන්න. මහා විශාල ගාණක්. ඇත්ත වශයෙන්ම මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ රුපියල් බිලියන මං හිතන්නේ 675ක් වාගේ ප්‍රමාණයක්. ඒක එක ඩබල් වෙනවා එන අවුරුද්දේ. ඒක කරන්නේ මේ වැට් එක ගහලා. හරි, මේ වැට් එක ගහලා ඩබල් කරනවා. එතකොට එතෙන්දී අපි කල්පනා කරන්න ඕන තව දෙයක් තමයි බදු කොච්චර එකතු කර ගන්න තියෙනවද? රුපියල් බිලියන 900ක විතර බදු තියෙනවා එකතු කර ගන්න. ඒකෙන් නඩු දාලා තියෙනවා, නඩු හබ තියෙනවා. ඒ ඔක්කොම අයින් කරොත් මං හිතන්නේ රුපියල් බිලියන 4-500ක් හොයාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවද? එක්සයිස් එකේ අරක්කු ටැක්ස් අරක්කු මේ ස්ටිකර් එක සම්බන්ධයෙන් මොකද්ද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? හරි, සීනි බදු වංචාව තියෙනවා එක, සීනි බදු වංචාව තියෙනවා දෙක, නොයෙකුත් බදු වංචා සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ කතා කරලා එතනින් එහා යමක් වෙන්නේ නැහැ. ඉතින් ආර්ථික දයවන්ත ආර්බුදයක ඉන්න අපේ රටේ ජනතාවට අතිශයෙන් අපහසු වෙන ආකාරයට දැන් බදු ගහලා තියෙනවා. හරි, ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, මේ උහුලන්න බදු බැරි බදු නිසා සමාජ පීඩනය එන්න වැඩි වෙනවා. හෙට අනිද්දා මේ ලිමිට් එක පයින් ඉඩ තියෙනවා. මේ ලිමිට් එක පයින් ඉඩ තියෙනවා. දැන් අපි එක උදාහරණයක් ගමු. මේ ගොවි මහත්තයෙක් ගමු, කරු කතා නැකද බං. ගොවි මහත්තයෙක් ගමු. දැන් ගොවි මහත්තයා අපි හිතමු වී ගොවිතැන් කරනවා කියලා. මේ වී ගොවිතැන් කරන ගොවි මහත්තයාගේ උදැල්ලට පෙරේද ගැහුවා ටැක්ස් එක, අට්‍රැක්ටරේට ගැහුවා ටැක්ස් එක, සහ සියලුම උපකරණ වලට ගැහුවා ටැක්ස් එක, ඊළඟට සියලුම රසායනික පොහොර වලට ගැහුවා ටැක්ස් එක, ඒ මිනිස්සයා ගන්න ඩීසල් ටිකට ගැහුවා ටැක්ස් එක, ඊළඟට වීටික සහල් කරන සහල් මෝලේ සියලුම උපකරණ වලට ගැහුවා ටැක්ස් එක, ඊළඟට සහල් වලින් හදන සියලුම නිෂ්පාදන ආහාර වලට ගැහුවා ටැක්ස් එක. එතකොට හැම පැත්තෙම මේ ගොවි මහත්තයාට කෘෂිකර්මය ගත්තොත් හැම කාර්යදාමයටම මේ ටැක්ස් එකක් ගහලා තියෙනවා. කිරි වීදුරුවට ටැක්ස් එක ගහලා තියෙනවා. සෞඛ්‍යට ඖෂධ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නැත්තම් බද්ද ගහලා තියෙනවා, ගහලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සියලුම වෛද්‍ය උපකරණ වලට ගහලා. දැන් මම කහන්න කැමති ගරු ඔබතුමාගේ වෙලාවේදී උත්තර දෙන්න, පැනඩෝල් පෙත්තට වදිනවද ටැක්ස් එක? මොකද පැනඩෝල් පෙත්තක් ගන්න අපි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් අරන් යන්නේ නැහැ.
ඔබතුමාගේ කාලය ඔසනේ.
මට can I have a little bit more time sir? Thank you. හරි, එතකොට සියලුම කර්මාන්ත වලට උපකරණ වලට මැෂින් වලට බදු ගහලා දිනවා. මට ඊයේ මේ CEO ලවාගයක් හම්බුණා. ඒගොල්ලෝ කිව්වා ආයතන කිහිපයම වහන්න වෙයි. රැකියා දහස් ගණන් නැති වෙයි. මොකද මේ කට්ටියට මේ වැඩේ දිගටම කරගෙන යන්න බෑ කියලා. ඉතින් වෙලාවේ ප්‍රශ්නයක් තියෙන නිසා වැයපත්ත ගැන කතා කරන්න වෙලා නැහැ. නමුත් අපි වියදම් කරන ප්‍රමාණය මදි, සෞඛ්‍යයට මදි, ගුරුවරුන්ගේ පඩිය අවම වශයෙන් මේට වඩා දෙගුණයක් විය යුතුයි. හැබැයි මේ සියලු දේ කරන්න අපිට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න වෙනවා. හරි, කරන්නෙම නෑ කරන්නෙම නෑ කියලා දේශීය නෑ ප්‍රතිව්‍යුහගත කරා. දැන් ඊයේ IMF එකෙන් කියලා තියෙනවා පැරිස් ක්ලබ් එකයි ඉන්දියාව එකඟ වෙලා තියෙනවා, චීන එක්සිම් බැංකුව එකඟ වෙලා තියෙනවා, යම් පුළුන් එකතාවයකට ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් ජනාධිපතිතුමා දැන් කිව්වා වගේ චයිනා ඩෙවලොප්මන්ට් බැංක එක සහ සියලු වාණිජ නායකරුවෝ, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් අයිතිකරුවෝ එකතාවම එකඟතාවයකට ඇවිල්ලා නැහැ. මේ සියල්ල රඳාපවතින ගරු කතානායකතුමා IMF එක සමග තියෙන එකඟතාවය, ඒ ගිවිසුම අරහා. හරි, මේ IMF එකේ බිලියන 3 නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. සමහරු ඒක ගැන හිතුවා. ඒක නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ විශ්වාසය. විශ්වාසය. මූල්‍ය වෙළඳපොළ වැඩ කරන්නේ විශ්වාසය මත. යම් විදිහකට විශ්වාසය පළදුනොත් නැවතත් මේක කඩාගෙන වැටෙනවා. ඉතින් අවදානම් තත්වයක ඉන්නවා කියලා අද මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රෙස් රිලීස් එකේ තියෙනවා. අතිශයින් අවදානම් තත්වයක ලංකාවේ ඉන්නේ. මේක කියවන්න වෙලාවක් නැහැ. නමුත් මම මේක කැමති මේ හැන්සාඩ් එකට එකතු කරන්න. අවදානම වැඩි වෙලා තියෙනවා. මීට කලිනුත් එකඟතා බිඳ වැටලා තියෙනවා. දේශපාලන මතවාදවල වෙනසක් තියෙනවා. නමුත් යම් කිසි විදිහකට මේ අවස්ථාවේදී නැවතත් මේ එකඟතාවයන් බිඳ වැටුනොත් මොකද්ද මේ රටට වෙන්නේ කියන එක පිළිබඳව ඕන් මේ අවධානම යොමු කරලා තියෙනවා. අවසානයෙන් සමාජ ආරක්ෂණය පිළිබඳ මේ තියෙන අතිශයින් අමාරු තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා මොකද්ද සමාජ ආරක්ෂණයට තියෙන අවධානම කියලා අපි ජනාධිපතිතුමාගෙන් නැවතත් අහනවා. හැබැයි මේ ඔක්කොම කරන්න හරි ලේසි වැඩක් නෙමෙයි. මේක ලේසි වැඩක් නෙමෙයි. විවේචනය කරන්න පුළුවන්. හැබැයි ලේසි වැඩක් නෙමෙයි. මොකද මේ රට ගොඩ ගන්න 48 එතුමා කියන විදිහට ගොඩ ගන්න නම් මේ ඊළඟ අවුරුදු 25 වසරක් පාසා හැම වසරෙම ගරු කතානායකතුමනි රට 107කින් වර්ධනය වෙන්න ඕනේ ආර්ථිකය. හැබැයි මොකද්ද අපේ බලාපොරොත්තුව? 24 101.8යි, 25 102.7යි, 26 3යි, 27 3.1යි, 28 3.1යි. එහෙමනම් මේ රට ගොඩ ගන්න 2048 බෑ. මේක 2070වත්යි මේ යන විදියට ගියොත්. ඉතින් ඒ නිසා මම මේ උත්සාහ කරන්නේ කියන්න මේක ලේසි දෙයක් නෙවෙයි. දැවැන්ත අභියෝගයක් තියෙනවා. සමහරු මේ ලේන්සුවෙන් පරයිය ගන්න හදනවා. අපි රැවටුණා පොඩි කාලේ බර්ත්ඩේ පාටිකට ගියා මැජික් කාර්යයේ ලේන්සුවෙන් පරයිය ගත්තාම ඒ කට්ටිය කියන විදිහට මේක ගොඩ දා ගන්න බෑ. මාස 3න් 6න් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවුරුදු 3න් 4න් කරන්න පුළුවන් කියලා. ඒව වෙන්නේ නෑ. හරි, ඉතින් ඒ නිසා අපි කවුරුත් හොති හිතේ තියා ගන්න ඕනේ මේවට රැවටෙන්න බෑ කියලා අපිට. හරි, රැවටෙන්න බෑ. සිරිමාව මැතිණිය කිව්වා ඔබතුමාට මතක ඇති හඳෙන් හාල් ගේනවා කියලා. මිනිස්සු රැවටුණා. හැබැයි මිනිස්සු දැනන් හිටියේ නැද්ද හඳේ වීවවන්න බෑ කියලා? ඊළඟට ගෝඨාභය රාජපක්ෂ කිව්වා රට ස්වාම්පෝෂිත කරනවා, සෞභාග්‍ය දකින්නවා, ප්‍රොස්පෙරිටි ඇන්ඩ් ස්ප්ලෙන්ඩර් කියලා කිව්වා. හැබැයි රට විනාශ වුණා, බංකොලොත් වුණා. ලක්ෂ 225ටම මේ කරුමෙට මූණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මම අවසන් කරන්නම්, අපි ඉන්නේ අමාරු තැනක. අභ්‍යන්තරය ලෙස බලලා රජයේ වැඩි දායකත්වයෙන් මේ සහ ඔවුන්ගේ වැඩපිළිවෙලක් කරහා මේ රට ගොඩ ගන්න බෑ. අපිට ගොඩ ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි බාහිරව බලන්න ඕනේ, ජාත්‍යන්තර වෙළඳපොළ ලෙස බලන්න ඕනේ, ව්‍යවසායකයට තැන දෙන්න ඕනේ, සුළු හා මධ්‍යම පරිමාණ සහ විශාල ආයතන වලට වැඩි දායකත්වයක් ලබා දෙන්න ඕනේ, දේශීය විදේශීය ආයෝජනය ලබා ගන්න ඕනේ. 1977 ජයජයවර්ධන ජනාධිපතිතුමා පටන් ගත්ත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් තවදුරටත් මේක ශක්තිමත් කරපු වැඩපිළිවෙල හරහා අපි ඉදිරියට යන්න ඕනේ. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා සමස්ත ජනතාවට ඉහළ පඩියක් හෝ ලාභයක් ලැබෙන අවස්ථා අපි බිහි කරන්න ඕනේ. එහෙම නැතුව මේක කරන්න බෑ. හරි, මැජික් කාර්යෝ මේකේ නෑ. හැබැයි අපි යන දිශානතිය කොච්චර හරි වුණත් අපිට වලේ වැටෙන්න බෑ. හරි, අපි ඒ දිශානතියට යා යුතු මාර්ගය හරියට තෝරගන්න ඕනේ. එතනයි මෙතන තියෙන මං හිතන්නේ වැදගත්ම කාරණාව. මං අවසන් කරනවා, අපේ වැඩපිළිවෙල අපි බ්ලූ ප්‍රින්ට් 1 සහ 2 හරහා ඉදිරිපත් කරා. බ්ලූ ප්‍රින්ට් 3 අපි ළඟදිම ඉදිරිපත් කරනවා පෙබරවාරි මාර්තු වෙනකොට. ඊළඟ අයවැය යෝජනාව අපි ඉදිරිපත් කරනකොට අපේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අයවැයේදී. ඒ අතරතුර අපි මේ රටේ ජනතාවට මේ අපහසු නමුත් අතිශයින්ම වැදගත් වන එකම විකල්ප අනුර මන්ත්‍රීතුමා මොකද? මම කියවනවද කවුරුද කියවනවද කියන එක අදාළ නැහැ. මේ මේ විපක්ෂ නැහැ. ඇයි අනුර ප්‍රශ්නයක් නැහැනේ. හරි හරි හරි, අපි වාද විවාද කරමු. අපි වාද විවාද කරමු. හරි, මැජික් කාර්යොත් එක වාද විවාද කරමු. ඒක ගැටලුවක් නැහැ. හරි, දේශපාලන මතවාද වෙනස්. හරි, දේශපාලන මතවාද. දැන් මම අහගෙනයි මං අහගෙනයි ඔබතුමාලගේ කට්ටිය කියනවා අපි මේ IMF එකෙන් ඉවත් වෙලා අවත මේ සංශෝධනය කරනවා. ඒකට හේතුව ඇහුවා මොකද්ද කියලා. ඔවුන් කියන්නේ මේ ණය ණය විශ්ලේෂණය කරන්න ඕනේ, මේක ඉන්වෙස්ටිගේට් කරන්න ඕනේ, මේකේ ඕඩියස් ණය තියෙනවා, ඒ කියන්නේ නීත්‍යානුකූල ණය. හැබැයි ගරු මන්ත්‍රීතුමා, මම කියන්න කැමති ඔබතුමාට එහෙම ලෝකයක් නැහැ. අපි ඔක්කොම ඉන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ ඇතුලේ. Tamanට ඕන ඕන විදිහට එහෙම කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ වාගේ කතා කියනකොට ඔබතුමාලගේ කතාවේදී ඔබතුමාලා ඒක පැහැදිලි කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලනවා.
ගරු මන්ත්‍රීතුමා පිට යන කුණාටු වල පැටලෙන්නේ නැතුව ඔබතුමා කතා කරගෙන යන්න.
නෑ, එතුමා ඇහුවේ ඊළඟ ඇවේ කතාව කරන්නේ කවුද කියලානේ. විපක්ෂ නායකතුමා කිව්වා හරිසද සිල්ව කරනවායි කියලා. එහෙම පිට යන්නේ නැහැ, ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඒක කරමු. හරි, ඕගොල්ලොත් අපිත් එක්ක එකතු වෙන්න සූදානම් නම් එන්න, අපි ගමනක් යන්. ඒ නිසා ඒකට බහුතර ජනමතයක් ඕනේ. එහෙම නැතුව මේවා කාටවත් ඉදිරිපත් කරන්න බෑ. බහුතර ජනමතයක් ලබා ගන්න අපි අදත් ඊළඟ ඡන්දයත් අතර කාලෙදී කැප වෙනවා. අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාර්ක සභාවේ සභාපති හැටියට අපි සමග සතිපතා මේ අමාරු කාලය තුර ආර්ථික විද්‍යාත්මක සහ මූල්‍ය කරුණු සම්බන්ධයෙන් දීර්ඝ විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලු නිලධාරීන්ට අපේ කෘතඥතාවය පළ කරමින් මගේ වචන ස්වර්ණ අවසන් බොහොම ස්තුතියි.
ෂහන් සේමසිංහ එමෙතුමා, order please, deputy speaker will take the chair.
ගරු නියෝජක තනතුමනි,
අද
2024 අවුරුද්දේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවසාන දිනය. විශේෂයෙන්ම මේ අයවැය ලේඛනය අද දිනේ සම්මත වීමත් සමගම අපි විශ්වාස කරනවා මේ රටේ දැනට ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු වලට යම් සුබවාදී විසඳුමක් අපිට ලබන අවුරුද්ද තුළ ලබා ගන්න පුළුවන් වෙයි කියලා. අපිට අද ඉතාම වැදගත් දිනයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකට මූලික හේතුව වෙන්නේ මේ රටේ 2022 ඇතිවෙච්ච ආර්ථික පරිහානියත් එක්ක නැවත ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා කිසිදු කෙනෙක් ඉදිරිපත් නොවෙච්ච අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතුමාගේ කතාව තුළම කිව්වා, තනි පුද්ගලයෙක් හැටියට ඒ වගකීම බාර අරගෙන අද එහි ප්‍රතිඵල ක්‍රමානුකූලව දීර්ඝකාලීන සැලැස්මක් එක්ක රට භුක්ති විඳින අවස්ථාව. මීට වඩා ආර්ථිකය පුළුල් වෙලා මීට වඩා ප්‍රතිලාභ ලැබෙන්න තිබ්බනම් හොඳයි. හැබැයි ඉතිහාසයේ අපි කරපු ඒ ජනප්‍රිය තීන්දුව වලින් බැහැරව ගිහිල්ලා නැවත 2022 ඇති වෙච්ච තත්ත්වය ඇති නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් තමයි මේ අරගෙන යන්නේ. මම සතුටු වෙනවා මට කලින් කතා කරපු මුදල් කාරක සභාවේ සභාපතිතුමා එතුමා කිව්වා ලේන්සුවෙන් පරවිය ගන්න මැජික් පෙන්නලා ආර්ථිකය හදන්න බෑ කියලා. මං එතුමත් එක්ක එකඟ වෙනවා, වගේම එතුමගේ කතාවත් ක්‍රියාවත් එකට ගැලපෙන්නේ නැහැ කියන එකත් කියන්න ඕන. ඒකට හේතුව මේ වැඩපිළිවෙලට විරුද්ධ වෙන්න කිසිම කෙනෙකුට බෑ. ගරු කතානායකතුමනි, අද පෙරවරුව වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් දෙවනි වාරිකය අනුමත කරන තෙක්ම මේ පාර්ලිමේන්තුවේ කතා කරපු දේවල්, එළියේ විවිධ දේශපාලන කණ්ඩායම් කතා කරපු මාතෘකා අපිට අමතක වෙලා නැහැ. මේ සියලු දෙනාගේම ප්‍රාර්ථනාව වුණේ ආණ්ඩු පක්ෂය හැර මේ වැඩපිළිවෙල කඩාකප්පල් විය යුතුමයි. මේ වැඩපිළිවෙල කඩාකප්පල් වීම තමයි මේ රට තුල නැවත විශාල ජන අරගලයකට හේතුවක් වෙන්නේ. ඒ හේතුව ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ දේශපාලන ධාරාව ශක්තිමත් කර ගැනීමේ පරමාර්ථයෙන් විතරමයි මේ කණ්ඩායම් කටයුතු කරේ. එයින්ද අපිට එකක් මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කර ගැනීමට ජනාධිපතිතුමා ලබා දීපු නායකත්වය, ඊළඟට අගමැතිතුමා ප්‍රමුඛම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශාල දායකත්වයක් ලබා දුන්නා. මොකද හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනාව වුණේ අපහසුතා මැද වුණත් මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ එන රටක් බවට පරිවර්තනය විය යුතුයි. ඒකට මුදල් අමාත්‍යාංශය, ඊළඟට මහ බැංකුව, ජනාධිපති කාර්යාලයේ ඇතුළු ඊට අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් මේ සඳහා කැපවීමෙන් කටයුතු කරා. ජනාධිපතිතුමාගේ ඉඳලා මේ සඳහා කැපවෙච්ච, අපි අමතක කරන්නේ නැහැ කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ ජනතාව ඔවුන් කැපවීමෙන් කටයුතු කරා විතරක් නෙවෙයි, දේශපාලන මතය පැත්තක තියලා රටේ ආර්ථික පුනරාගමනය වෙනුවෙන් ජනාධිපතිතුමත් එක්ක රජයත් එක්ක කොතරම් අපහසුතා තිබ්බත් මේ දීර්ඝකාලීන වැඩපිළිවෙලත් එක්ක අත්වල් බැඳගෙන කටයුතු කරා. එහෙනම් සියලු දෙනාගේම කැපවීම අවතක්සේරු කරන්න මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ වම් පැත්තේ ඉන්න කණ්ඩායම කටයුතු කරා, ප්‍රාර්ථනා කරා. හැබැයි ගරු කතානායකතුමනි, බලන්න මීට පෙර කියපු කාරණා ටික. එකක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ගියාට ශ්‍රී ලංකාවට පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ගියාට ණය ප්‍රතිහෝගතකරණයක් කිරීමට අපේ ණය හිමියන් අපිට සහයෝගය දක්වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත් ජනාධිපතිතුමාගේ සහ රජයේ ඇති පත්කිරීම සම්බන්ධයෙන් පිළිගැනීමක් නැති හින්දා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න බෑ කියලා. ඊළඟට කරු කතානායකතුමනි, මේ රට තුල ඉන්න පිළිගත්තයිසේ සලකන අද විරුද්ධ පක්ෂ නායකතුමාට, වෙනත් දේශපාලන කණ්ඩායම් වලට විරුද්ධ පක්ෂයේ ඉන්න, උපදෙස් ලබා දෙන, තොරතුරු ලබා දෙන සමීක්ෂණ ආයතන, මේ සමීක්ෂණ ආයතන හැමදාම, කබීර් රෂිඩ් මහත්මයාට හොඳ අවබෝධයක් මේ ගැන තියෙනවා, හැමදාම අපි පත්තරයක් දිහා බලද්දී, පුවත්පතක් එහෙම නැත්නම් රූපවාහිනිය දිහා බලද්දී තීරණාත්මක සංදිස්ථාන එද්දී හැමදාම ඍණාත්මක ප්‍රවෘත්තියක් පළ කිරීම මගහැරියේ නැහැ. හැමදාම ඒ ඍණාත්මක ප්‍රවෘත්තිය පළ කිරීමට කටයුතු කරා. අද මේ සියල්ලටම උත්තර ලැබිලා තියෙනවා. මේ සියල්ලටම අද උත්තර ලැබිලා තියෙනවා. මම සමහර මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිවේදනයේ සමහර කාරණා උපුටා දැක්වීමට කැමති. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා macroeconomic policy reforms are starting to bear fruit and the economy is showing tentative signs of stabilization with rapid disinflation, significant revenue based fiscal adjustments and reserves build up. මේ පාර්ලිමේන්තුව අනුමත කරපු යෝජනාව. විපක්ෂය කියද්දි මේක මහපොළවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියද්දි, මේ සමීක්ෂණ ආයතන කියද්දි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා මේක ක්‍රියාත්මක වෙනවා, රට ඉස්සරහට යන්න අපි සහයෝගය ලබා දෙනවා කියලා. එතනින් නවත්තන්නේ නැහැ. Further what do they quote? Performance under the EFF supported program has been satisfactory. Performance under the EFF supported program has been satisfactory. මෙන්න මේක නේද අසාර්ථකයි කියලා කිව්වේ. ප්‍රතිශතයන් ගෙනාවා. 128% ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ ශ්‍රී ලංකාවේ විශ්වාසය තියෙන්නේ කියලා කිව්වා. ඒකට නියතියක් හැටියට 1008 දෙනෙක් පාවිච්චි කරා. මොකද්ද මේ බොරුව? කාගේද මේ බොරුව? අද මේක ඔප්පු වෙලා තියෙනවා. ඊළඟට කියනවා දැන් දැම්මනේ ට්‍රැකර්ස් දැම්මා, චාර්ට්ස් දැම්මා. චාර්ට්ස් දාලා කිව්වා මේක සාර්ථක වෙන්නේ නැහැ කිව්වා. All quantitative performance criteria for in June were met except the one on expenditure areas. All indicative targets were met except the one on tax revenues. අපි ඔක්කොම දන්නවා ඒක. ඒක දැනගෙන තමයි අපි මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නේ. එතනින් නවතින්නේ නැහැ. More structural benchmarks were either met or implemented with delay by end October 2023. කොතනද මේ tracker එකේ තිබ්බේ? මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගන්නේ සත්‍ය? මම ඒකයි මේ අහන්නේ. මොකද මේක ඉතාම ගැඹුරු බරපතල ආර්ථික අර්බුදයක්. මේක සුළුවෙන් දේශපාලන වශයෙන් ගන්න බෑ.
තමන්ගේ සමීක්ෂණ ආයතනයේ පැවැත්ම වෙනුවෙන් ගන්න බෑ. අර හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා වගේ මේකේ බලපෑම මිලියන 22ක් වෙච්ච ජනතාවටම තාම තියෙනවා. එතනින් නවත්වන්නේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. The publication of a governance diagnostic report, the first in Asia and a structural benchmark under the program. ආසියාවේ පළවෙනි රට මේ මේ ගැන මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් අපිට එල්ල කරා. ඊළඟට කියනවා the benchmark under the program is a commendable first step towards addressing deep-rooted corruption weaknesses. Continued commitment to improve governance and timely implementation of the report's recommendations can deliver tangible economic gains to all citizens. මේ වෙනුවෙන් තමයි රට ගමන් කරන්නේ. මේ රටේ සිදුවෙන වංචාව, සිදුවෙන දූෂණ, ඊළඟට යම් යම් අකටයුතුකම්, මේ සියල්ල නිවැරදි මූල්‍ය රාමුවකට අරගැනීම තමයි අද රජයට සිදුවෙලා තියෙන්නේ. ඉතින් ඉතිහාසයේ යම් යම් අඩුපාඩු වෙලා තියෙනවා, වැරදි වෙලා තියෙනවා. හැබැයි වර්තමානයේ සහ අනාගතයට මෙන්න මේකේ ඉන්නේ දූෂණය වංචාව වැළැක්වීමට අවශ්‍ය පියවරයන් ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පිළි අරගෙන තියෙනවා. එතනින් මම එහාට යන්නේ නැහැ. මොකද්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමියන් ගැන කතා කරන්න කියලා. මේ ණය හිමියන් අපිට ෆයිනෑන්සිං අෂුවරන්සස් ලබා දෙද්දි මේ පිළිබඳ විශාල චකිතයක් රට තුළ නිර්මාණය කර අපිට කිව්වා අපේ ණය ප්‍රතිහෝගතකරණයක් කරන්න බෑ. ණය ප්‍රතිහෝගතකරණයක් නොකිරීම තුළ බරපතල ආර්ථික බිඳවැටීමක් වෙනවා. එතනින් එහාට ගමන් කරන්න බෑ. ඒ හින්දා මොන ප්‍රතිසංස්කරණයක් ගෙනාවත් ණය ප්‍රතිහෝගතකරණය එක තැනක නවතිනවා. එතනින් එහාට ගමන් කරන්න බෑ කියන එක. හැබැයි අද විපක්ෂ නායකතුමා මම ඔබතුමාත් එක්ක වාදයකට පැටලෙන්නේ නැහැ. මොකද ඔබතුමා වචන ට්විස් කරන්න දක්ෂ මිනිස්සෙක්. ඔබතුමාට ඇත්තටම තිබ්බේ මේක කරන්න. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබතුමාට ආරාධනා කරා. ඔබතුමාට ආරාධනා කරාම ඔබතුමා ඇයි ඒ වගකීම බාරගත්තේ නැත්තේ? මහ බැංකුවේ අධිපතිතුමා ඔබට විග්‍රහ කරා ආර්ථිකයේ තත්ත්වය. මුදල මධ්‍යස්ථ ලේකම්තුමා ඔබතුමාට ආර්ථිකයේ තත්ත්වය විග්‍රහ කරා. ඔබතුමාගේ කණ්ඩායම හිටියා. ඔබතුමා අද විවේචනය කරන්න මොකද්ද ඔබතුමාගේ වෙලෙ තිබ්බ බලාපොරොත්තුව? ඔබතුමා විශ්වාස කරේ නැහැ එකක් ඔබතුමාට ඒ වගකීම බාර අරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා. ඒ හින්දා තමයි ඔබතුමා පළවෙනි ලිපියේ බෑ කියනවා. දෙවෙනි ලිපියේ ඔබතුමා කැමති වෙනවා අගමැති ධූරේ බාර ගන්න. ඔබතුමා එදා අගමැති ධූරේ බාර ගත්තා නම් ඔබතුමාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත්වද්දි ජනාධිපතිවරයා හරියට ඉදිරියට යන්න අපි රජයක් හැටියට උදව් කරනවා. ඒ හින්දා ඔබතුමා වගකීමෙන් පැනලා ගියපු මිනිහෙක්. මං කඩගාටුවෙන් කියන ඔබතුමා පැනලා ගියපු කෙනෙක්. මමයි ඔබතුමායි වාදයකට පැටලෙන්න ඕනේ නැහැ. ඊළඟට දේශීය ණය ප්‍රසස්තකරණය සම්බන්ධයෙන් අපි කිසිම වෙලාවක මේක නොකරනවා කිව්වේ නැහැ. හැබැයි ඔබතුමාලාෙන් ප්‍රශ්න කරපු අවස්ථාවන් වලදී ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා අපි රජයක් හැටියට තීන්දු කළ තිබ්බේ නැහැ. ඒකයි මහ බැංකුවේ අධිපතිතුමා කිව්වේ අවස්ථාවේ අපි දේශීය ණය ප්‍රසස්තකරණයකට ප්‍රතිහෝගතකරණයකට තීන්දුවක් අරගෙන නැහැ කියලා. එතකොට ඒ කියපු ප්‍රකාශය මාධ්‍ය වල වාර්තා වෙන ආකාරයේ අරගෙන ඔබතුමාම දැන්ට ඇවිල්ලා කියනවනේ කිව්වේ නැහැ හැබැයි කරා කියලා. මතක තියාගන්න මේක ඉතාම ක්‍රමානුකූලව අපි ගියා. අපි මෙතෙන්ට ගමන් නොකරනම් විපක්ෂ නායකතුමනි අද මේ මුළු රටම අඳුරේ තියෙන්නේ. මේ රටේ 2022 තත්ත්වය මම නැවත මතක් කරන්න සූදානම් නැහැ. අවශ්‍ය නැහැ ඒක. හැබැයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවුනනම් 2022ට වඩා කීප ගුණයක් බරපතල ජාත්‍යන්තරයේ සහයෝගයක් නැති රටක් බවට නිකම්ම ලංකාවපත් වෙනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මේ ආර්ථිකයේ ඇතිවෙන තත්ත්වය. අපි අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2021 හතරවෙනි කාර්තුවේ තමයි අපේ මේ ඍණ කාර්තුවක් නොවිලා තියෙන්නේ. අවසාන වශයෙන් 1.4% වර්ධනයක් වාර්තා වෙලා තියෙන්නේ 2021 හතරවෙනි කාර්තුවේ. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2022 පළවෙනි කාර්තුවේ ඉඳලා 2023 දෙවෙනි කාර්තුව දක්වා එක දිගටම ඍණ ආර්ථික වර්ධනයක් එහෙම නැත්නම් සංකෝචනයක් වාර්තා වෙන්නේ. එතකොට ඔබතුමා ගිහිලා බලන්න මේ ආකාරයේ ආර්ථික බිඳවැටීමකට ලක්වෙච්ච රටවල් දිහා බලන්න. ඔබ කොරියාව දිහා බලන්න, ඉන්දියාව බලන්න, තායිලන්තේ බලන්න, වෙනත් අනික් රටවල් බලන්න. අපි හා එක හා සමාන කාල පරිච්ඡේදය තුළ කඩාවැටිච්ච ඊළඟට ණය ප්‍රතිවෝගතකරණයකට ගමන් කරපු රටවල් දිහා බලන්න. හැබැයි මේ රටේ නායකත්වයේ තිබ්බ අධිෂ්ඨානය, ජනාධිපතිතුමාගේ තිබ්බ අධිෂ්ඨානය, රජයේ අධිෂ්ඨානය, ජනතාව දක්වපු සහයෝගය වෙනුවෙන් නිසා අපිට පුළුවන් වුණා පාර්තු 6කට පස්සේ නැවත ධන වර්ධනයකට ගමන් කරන්න. අපි විශ්වාස කරනවා 2023 තුන්වෙනි කාර්තුව සහ හතරවෙනි කාර්තුව මේ ඍණභාවයෙන් ඉවත් වෙන්න කටයුතු කරයි කියලා. අපිට තියෙන සංඛ්‍යාලයකට අනුව නිශ්චිත වශයෙන් අපිට පුළුවන් ජනවාරි වෙද්දී සම්බන්ධයෙන් විශේෂයෙන්ම 3 සහ 4 පිළිබඳව කතා කරා. ඉතින් ඒ හින්දා අපි මේ ගත්ත ක්‍රියාමාර්ග සමහර දේවල් ආණ්ඩු පක්ෂය තුලත් එකඟතාවයක් තිබ්බේ නැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තුලත් විරෝධතා තිබ්බා. හැබැයි මොකද්ද විකල්ප ක්‍රියාමාර්ගය? මොකද්ද විකල්ප ක්‍රියාමාර්ගය? අපි තවදුරටත් මේ බංකොලොත් රාජ්‍යයක් හැටියට අත්‍යවශ්‍ය සේවාවන් සපය ගන්න බැරි, අත්‍යවශ්‍ය ආහාර සපය ගන්න බැරි රටක් හැටියට යනවාද ඉදිරියට? එහෙම නැත්නම් අනාගතයේ ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ කාලය තුල මේ දැඩි බලපෑමක් තියෙන ක්‍රියාමාර්ග වලට අපි යනවාද? දැන් දිගටම මේ පාර්ලිමේන්තුව කතා කරා වැට් බද්ද සම්බන්ධයෙන්. ඊළඟට වැට් නිදහස් තිබ්බ දේවල් වැට් අය කරන භාණ්ඩ බලට පත් කිරීම සම්බන්ධයෙන් අද අපෙන් අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක එක භාණ්ඩ කියලා මේක ඇතුළත්ද, මේකේ වැට් තියනවද, මේකේ වැට් නැද්ද කියලා. ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන මේ වෙනකොට විශේෂයෙන්ම ඒ එක් එක් භාණ්ඩය පිළිබඳව නෙවෙයි, ඒ කාණ්ඩය පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමත කරගෙන තියෙනවා. අපිට පුළුවන් වෙයි තව සති කිහිපයක් යද්දී එක් එක් භාණ්ඩය සම්බන්ධයෙන් වැට් මොකටද, වැට් අය කරගන්නේ මොනවටද, වැට් අය කරගන්නේ නැත්තේ මොනවද කියන නිශ්චිත භාණ්ඩ ලැයිස්තුව ප්‍රකාශයට පත් කළා මුදල් අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරා. ඉතින් ඒ වැඩ කටයුත්තන් මේ වෙනකොට නිලධාරීන් කරගෙන යනවා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාවේ මට කියන්න ඕන අනික් කාරණේ තමයි අපිට දැන් මේ ඊයේ දිනේ ලැබිච්ච තීන්දුවත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කිරීමත් සමගම 2023 වර්ෂයට අපි බලාපොරොත්තු වෙච්ච විශේෂයෙන්ම ලෝක බැංකුවෙත් එවැගේම ආසියානු සංවර්ධන බැංකුවෙත් ඒ ලබා දෙන වාරික ලබා ගැනීමට අපිට දොර විවෘත වෙනවා. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දෙවනි මාර්ගයේ හැටියට ඩොලර් මිලියන 337ක් ලබා දීමට කටයුතු කරනවා. එතකොට මේ හරහා රට පිළිබඳව ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරයේ විශ්වාසයක් ගොඩනැගෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙන්න මේ විශ්වාසය තමයි අපිට තිබ්බ බරපතලම ප්‍රශ්න. ඇයි දේශීය වශයෙන් අරමුදල් රැස් කරද්දී 30%ක පොලියක් ගෙවන්න සිදුවුණේ මහ භාණ්ඩාගාරයට? ඇයි මේ පොලි අනුපාතය මෙච්චර ඉහළ මට්ටමකට ගියේ? ඒ පොලි අනුපාතය තුළ රිස්ක් ප්‍රීමියම් එකක් ඇතුළත් වුණා. අවදානම නිසා තමන් කරන ආයෝජනයට වැඩි පොලි අනුපාතයක් ලබා ගන්න ඒදී අපිට විදේශීය වෙළඳපොළට යන්න බෑ. දේශීය වෙළඳපොළ තුළ අපිට මුදල් අරමුදල් අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් රැස් කරගන්න සිදු වුණා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අවධානය යොමු කළ යුතු මෙතනින් එහාට ප්‍රධාන කාරණයක් තමයි දැනට රජය සිදු කරගෙන යන මේ බදු පරිපාලන. බදු පරිපාලනයේ අපේ රට තුළ තවදුරටත් විශාල වශයෙන් ශක්තිමත් විය යුතුයි. අපේ බදු පරිපාලනය මෙතෙක් කල් මේ බදු පරිපාලනය කරේ මේ අරමුදේට එනකන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බදු පරිපාලනය පිළිබඳ කිසිදු රජයක් අවධානය යොමු කරේ නැහැ. මේ අරමුදේට එනකන් කිසිම රජයක් පරිපාලනය කරේ අවධානය යොමු කරේ නැහැ. එතකොට මේ මාස 15 තමයි මේ බදු පරිපාලනය සහ බදු ජාලය පුළුල් කර ගැනීම පිළිබඳව පුළුල්ව අවධානය යොමු කිරීම සිදු වුණේ. එතකොට මේ වෙනකොටම ඒ වැඩ කටයුතු සිදුවේගෙන යනවා. හැබැයි අපිට එකෙන් සතුටු වෙන්න බෑ දැනට තියෙන තත්ත්වය. මීට වඩා පරිපාලනයේ ශක්තිමත් විය යුතුයි, බදු ගෙවන්නා සහ බදු පරිපාලකයා අතර තියෙන පුද්ගලික සම්බන්ධතාවය ඉවත් විය යුතුයි. ඒ සඳහා මිත්‍රශීලී ක්‍රමවේදයක් හඳුන්වා දීම ඩිජිටල්කරණය හරහා සිදු වේ. ඊළඟට බදු ජාලය පුළුල් කිරීම. මේක අපිට තියෙන විශාල ප්‍රශ්නයක්. එතකොට අපි බදු ප්‍රතිශතයන් වැඩි කරද්දී රජයෙන් අහන ප්‍රශ්නේ තමයි, ඇයි අපේම ගෙවන අපිවම අපේම ගන්න කල්පනා කරන්නේ, නොගෙවන අය බදු ජාලයට ගන්නේ නැතුව? ඉතාම සාධාරණ ප්‍රශ්නයක්. ඒකට අපි මූලික පියවරක් හැටියට මේ අයවැය ලේඛනය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් බදු ජාලය පුළුල් කිරීමට මූලික අඩිතාලමක් යොදලා තියෙනවා. ගිය අයවැය ලේඛනය තුළ විශේෂයෙන්ම අතුරු අයවැය ලේඛනය තුළ අපි යෝජනා කරාට ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. එයින්ද මේ අයවැය ලේඛනය තුළ මේ බදු ලියාපදිංචිය, බදු පරිපාලනය පුළුල් කරන්න අවශ්‍ය කටයුතු ටික අපි කරන්න ඕනේ. දැන් ගත්තොත් ගරු කථානායකතුමනි, 2019 වෙද්දී අපි වැට්ම ගමුක 2019 වෙද්දී ලිපිගොනු ප්‍රමාණය 28914 ලියාපදිංචි. බදු ලිපිගොනු ප්‍රමාණය වැට් සම්බන්ධය. ඒ වෙලාවේ ලියාපදිංචි සීමාව වුණේ රුපියල් මිලියන 12. හැබැයි ගරු කථානායකතුමනි, 2023 අවුරුද්දට එද්දී ලියාපදිංචි සීමාව මිලියන 80යි. ඒක අපි 60 දක්වා අඩු කරන්න කැබිනට් මණ්ඩලය තීන්දු කරා. ලියාපදිංචි වෙලා තියෙන ඔක්තෝබර් මාසෙ වෙද්දී බදු ලිපිගොනු ප්‍රමාණය වැට් සම්බන්ධයෙන් 13142යි. මේක අපිට සතුටු වෙන්න පුළුවන් ප්‍රමාණයක් නෙවෙයි. ඒකට මේ සියලු දෙනා මේ ජාලගත කරලා කම්පියුටරයිස් කරලා ඩිජිටල් කරණයට ලක් කරලා හැම කෙනෙක්ම මේ ආදායම මත ගෙවන බදු ප්‍රමාණය නිශ්චිත වශයෙන් ගෙවන්න ඕනේ. ඒ ගෙවීම සාධාරණ වෙන්න ඕනේ. හැම කෙනෙක්ම ගෙවීම සිදුවිය යුතුයි. ඊළඟට ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපිට ඊළඟට තියෙන අර්බුදයට වඩා මම විශේෂයෙන් කියන්න ඕනේ මේ මතු කරපු කාරණේ. හජර් සිල්වා මන්ත්‍රීතුමා මතු කරපු කාරණය, එතුමා එදත් මේ කාරණය මතු කරා. ඔබතුමා මේ අයවැය පරතරය පිළිබඳව 5% රඳවා ගැනීම. අපි එදත් මේ පාර්ලිමේන්තුවට කිව්වා, මේ සති දෙක ඇතුළත අපි කිව්වා, අපි ලබන අවුරුද්දේ මුල ජනවාරි මාසයේ වෙද්දී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පන කෙටුම්පත අපි අලුතෙන් හඳුන්වා දීමක් සිදු කරා. එතකොට මේ දැනට පවතින දුර්වලතා, ඊළඟට දැනට ව්‍යුහාත්මක වශයෙන් තියෙන දුර්වලතා හඳුනගෙන ඒවා තවත් පුළුල්ව අපි මේ සභාව තුලත්, ඊළඟට ඒ සඳහා අදාළ කාර්ක සභාව තුලත් කතා කරලා විදේශීය වශයෙන් පිළිගත හැකි පිළිගන්න සම්මතයන් එක්ක මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සිදු කරන්න යෝජනා කරනවා ගරු
කථානායකතුමනි.
එතකොට මේ තියෙන අර්බුදවලට එහෙම නැත්නම් මේක තමයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි දැනට ක්‍රියාත්මක නොවෙච්ච මූල්‍ය රාමුවකට ඇතුළත් වෙනවා කියන කාරණේ. මේ මූල්‍ය විනය මේ රට තුළ හදා ගැනීම. එහෙම නැත්නම් අරකට කීයද දෙන්නේ, මේකට මොකද්ද වෙන්නේ, අතන වෙන මේ දූෂණයට මොකද කරන්නේ, එහෙම කතා කරලා මේ දවසට ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා මේ පාර්ලිමේන්තුවෙන් එළියට යෑම පුළුවන් තත්ත්වයක් නෑ. ඉතිහාසයේ සමහර විට එහෙම තියෙන්නේ නැති. හැබැයි ඉතිහාසයේ වෙච්ච අඩුපාඩු නිසා තමයි අද අපි මේ අර්බුදය තුළ ඉන්නේ. ඉඳ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අවසාන වශයෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. දැන් මේ වැට් පදු වැඩ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සංදර්ශන පවත්වන්න විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සාප වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැබැයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ සාප වේවා කියලා ප්‍රාර්ථනා කරපු බොහෝ මන්ත්‍රීවරු මේ රට ඉතාම දුෂ්කර ආර්ථික අර්බුදයකට යද්දී හිටියේ ආණ්ඩුවේ. නිමල් ඇමතුමා, ඔවුන් හිටියේ ආණ්ඩුවේ. ඒ වෙලාවේ ඔවුන් විශ්වාස කරා මේ අර්බුදය තුළ ඇතිවෙච්ච කලහකාරී තත්ත්වය තුළ කණ්ඩායමක් උද්ඝෝෂණය කරනෝ, කණ්ඩායමක් රාජදේපල විනාශ කරනෝ, කණ්ඩායමක් පුද්ගලික දේපල විනාශ කරනෝ. අවසාන අරමුණ උනේ මේ පාර්ලිමේන්තුව ගිනි තියලා අද අපි මේක කතා කරන්නේ මෙතන අපිට සාකච්ඡා කරන්න අවකාශයක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කළා ආර්ථික පුනර්ජීවයකට නායකත්වය දීපු හින්දා. එහෙම නැත්නම් අපිට කතා කරන්න අද මේ පාර්ලිමේන්තු අලුගඩක් තියෙනවා. ඒ අලුගඩ වෙන එකේ තරම විපක්ෂ නායකතුමාට එල්ල කරපු ප්‍රහාරයෙන් අපි දැක්කා. කාටද දෙන්නේ යන්න දුන්නේ, කාටද දෙන්නේ යන්න නොදුන්නේ කියලා. ඒ හින්දා මහජන ඡන්දයෙන් බලය ගන්න බැරි අය ප්‍රචණ්ඩත්වයෙන් බලය ගන්න තිබ අවස්ථාවක්. මම මේ කියාගෙන ආවේ මෙන්න මේ ශාප වේවා කියලා ප්‍රාර්ථනා කරපු අය කල්පනා කරන්න ඕනේ මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අපි අරගෙන නොගියොත් ඉදිරියට මේ රටේ ජනතාවට කිසිම සහනයක් හෝ ජීවත් වීමේ හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක අමාරු. අපි ඒක පිළිගන්නවා. හැබැයි මේක පහසු වෙන්න යම් කිසි කාල පරිච්ඡේදයකට දෙනවා. ඒක අර හර්ෂමන්තිතුමා කිව්වා වගේ ලේන්සුවෙන් පරවිය ගන්නවා වගේ ලේසි නැහැ. එහෙම මැජික් පෙන්වන අයද මේක කරන්න බෑ. හැබැයි ගොඩක් අය හිතනවා මාධ්‍යයට ඇවිල්ලා සම්දර්ශනයක් තියන්න කතා කරාම අර ලේන්සුවෙන් පරවිය ගත්තා කියලා. අවසාන කරනවා මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අර ඔබතුමා කිය ආරම්භ කරපු කතාවෙන් මම අවසාන කරනවා. ඔබතුමා කිව්වා ඔපරේෂන් සක්සස්ෆුල් patient dead කියලා. ගරු හර්ෂ මන්ත්‍රීතුමා මම ඔබතුමාට මතක් කරන්න ඕනේ, ඔබතුමා මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට ඒක කියපු එක සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. ඒකට හේතුව ඔබතුමාම සභාපතිත්වයේ දරන මුදල් කාරක සභාව තුළ තමයි මේ සියලු තීරණාත්මක තීන්දු ගත්තේ. ඒ හරහා තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ. හැබැයි ඔපරේෂන් එකත් සක්සස්ෆුල් වුණා, patientුත් මැරෙන්නේ නැතුව බේරගන්න අපිට පුළුවන් වුණා කියන එක ඉතාම වගකීමෙන් අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අවසාන වශයෙන් ණය ප්‍රතිහෝගතකරණය තුල යම් දුර්මතයක් යනවා, අපි මේ බොන්ඩ් හෝල්ඩර්ස්ලව පැත්තක තියලා මේක කරන්න යනවා කියලා. අපි මේක සලසුන් සහගතව ගියේ. මට විනාඩි දෙකක් දෙන්න කරු කතා නැහැ කියලා ඕනේ. අමතරව මේක අපි සලසුන් සහගතව ගියේ. පළවෙනි අධියර හැටියට අපි දේශීය ණය ප්‍රශස්තකරණය කරා. ඒක අපි විවාද කරලා පාර්ලිමේන්තුවත් සම්මත කරලා හැම කෙනෙකුටම තමන්ගේ ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන් ලැබෙන, තමන්ගේ ඉතුරුම අහිමි නොවන බැංකු පද්ධතිය මූල්‍ය පද්ධතිය ස්ථාවර වෙන ප්‍රශස්තකරණ වැඩසටහනකට අපි ගියා. දෙවනුව අපි විදේශීය ණය, අපේ ද්විපාර්ශ්වික ණය හිමියන් එක්ක ප්‍රතිවිවාදකරණයකට ගියා. අපේ විදේශීය ණය හිමියන් අපිට දක්වපු සහයෝගය, විශේෂයෙන්ම ඔෆිෂියල් ක්‍රෙඩිට කමිටිය එක ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව සමසභාවිත්වය දරුවා, චීනය එතනින් එළියේ ඉඳලා සහයෝගය දුන්නා, පැරිස් සමාජයේ රටවල් අපිට සහයෝගය දුන්නා. අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් එක්ක අපි සාකච්ඡා කළා, විදේශීය ණය ද්විපාර්ශ්වික ප්‍රතිවිවාදකරණයකට ගියා. ඊළඟට මේ වෙනකොටම අදාළ නිලධාරීන් බොන්ඩ් හෝල්ඩර්ස් සමග ඒ සාකච්ඡාව අරගෙන යනවා. අපි විශේෂයෙන්ම අවසාන කරන්න ඉස්සෙල්ලා මේ රට ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ලබා දෙන දායකත්වය සමග පෙන්වීම, ඒ සහයෝගයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලබා දෙන සහයෝගය, අපේ රටවල් ද්විපාර්ශ්වික වශයෙන් අපිට ලබා දෙන සහයෝගය, මේ සියල්ලටම අපේ ස්තුතිය ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ වැඩ කටයුත්ත ඉස්සරහට ගෙනියද්දී විශාල දෝෂාරෝපණයක් මුදල් අමාත්‍යාංශයට සහ මහ බැංකුවට එල්ල වෙනවා. විශාල දෝෂාරෝපණයක් එල්ල වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව ඇතුළෙත් එල්ල වෙනවා. හැබැයි අපි සියලු දෙනාටම මතක තියාගන්න වෙනවා, අපිට පෙර ගත්ත තීන්දුව ගත්ත ක්‍රමවේදයන් තවදුරටත් කිසිසේත්ම අනුගමනය කරන්න බෑ. ඒක අනුගමනය කරන්න ගියොත් මේ ලබාගත් ස්ථාවරත්වයේ වර්ධනයකට යන්න ඉස්සෙල්ල කඩා වැටීමකට ලක් වෙනවා. ඒ හින්දා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්, මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු නිලධාරීන්, ඊළඟට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මේ සියලු දෙනාටම මගේ ස්තුතිය සහ ගෞරවය පුද කරමින් බලාපොරොත්තු සහගත වර්ධනයක් වෙත ගමන් කරන ආර්ථික රාමුවක් සහිත රටක් බවට 2024 අපිට පරිවර්තනය වෙන්න පුළුවන් කියන විශ්වාසය එක්ක මම නිහඬ වෙනවා. භවිෂ්‍යති
භවිෂ්‍යති කරව මතුනේ කරුයි. ඔව් හර්ෂත් සිල්ලමන්තම.
ඔ දැන් මෙතන ගැටලුවක් තියෙනවානේ. දැන් අපි දැන කොහොමද නීතිය උල්ලංඝනය කරන්නේ? දැන් මේ රටේ නීතිය තමයි මේ මේ අංක 2003 අංක 3 මූල්‍ය වාක්‍යයෙන් පනත. මේක තුන් පාරක් සංශෝධනය කරා. හැබැයි සංශෝධනය කරපු නැති එක දෙය තමයි මේ අයවැය පරතරයේ 100%. දැන් ගරු ඇමතුමා කියනවා එන අවුරුද්දේ පබ්ලික් ෆයිනන්ස් මැනේජ්මන්ට් ලෝ එක ගේනවා කියලා. ඒක හරි. ඒක මේකේ තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. එතර නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පනත ගේනකම් අපිට දැන දැන කතානායකතුමා ඔබට පුළුවන් ද මේක කරන්න? නියෝජ කතානායකතුමා.
හොඳයි. ගරු සේම සේම සේමතුමා.
ගරු නියෝජ කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් අපිට දිගට තර්ක කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපිත් ආණ්ඩුවල හිටියා, ඔබතුමා හිනා වෙන්න එපා. මොකද ඔබතුමාට අවබෝධයක් නැහැ. ඔබතුමා ඇත්තටම හර්ෂසිල්ල මන්ත්‍රීතුමාගෙන් උපදෙස් ගන්නවා නම් ඔබතුමා ආර්ථිකමය වශයෙන් ඔයට වඩා දැනුමක් ලබයි. මම දන්නේ නැහැ ඔබතුමාට ඇයි ඒක මේ එතුමාගෙන් ගන්න බැරි කියලා. මේ කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරු එදා ආණ්ඩු පක්ෂ ඉදිරියේ ඇති වෙච්ච තත්ත්වය මොකක්ද? මේ මූල්‍ය වගකීම් කළමනාකරණ පනත තුල 5% අයවැය පරතරය පවත්වාගෙන ගියාද? ගියේ නැහැ. ඒ ඇතිවෙච්ච අඩුපාඩු තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක තමයි දැන් මේ අලුත් පනතෙන් අපි නිවැරදි කරන්නේ. මේ නිවැරදි කිරීම අපිට ගරු කතානායකතුමනි මේ සමස්ත ආර්ථිකයේම කඩාවැටීමේ නිවැරදි කිරීම පලස්තර ගහලා කරන්න බෑ. අපි පලස්තර ගහලා විසඳුම් හොයන්න ගියපු ඉඳ තමයි මේ අපි සියලු දෙනාම මේ තත්ත්වෙට මුහුණ දීලා තියෙන්නේ. ඉඳ අපිට අවකාශය දෙන්න, සහයෝගය දෙන්න මේ මූල්‍ය වගකීම් පනත් කෙටුම් පත අලුතෙන් ගේන රාජ්‍ය මූල්‍ය කළමනා කරන පනත් කෙටුම් පතට සහයෝගය දෙන්න.
හොඳයි බොහොම සිතේ. ඔව් කිරේල මැතුමා.
මං අපේ කියන්න මැතුමාට කියන්න කැමතියි. අපේ රටේ ඉතිහාසයේ ඒ කාලේ කිසිම දවසක රට බංගලොත් දුන්නේ නැහැ මේ වගේ. හොඳයි. දැන් රට බංගලොත් කරලා මේගොල්ලෝ කතා කරන්නේ. 48 ඊළඟ ආණ්ඩු කීයක් තිබ්බද? ඒ කාණ්ඩුවකින්වත් මේ රට බංගලොත් කරුවද? මේගොල්ලෝ රට බංගලොත් කරලා ණය අරගෙන අපුඩි ගන්නවා. ලැජ්ජයිනේ.
හරි ගරු මන්තවා.
රට බංගලොත් කරලා ණය
තරගෙදමනි. ඊයේ දිනේ මේ පාර්ලිමේන්තුවේ ආයෝජන වලට තියෙන අවකාශය ගැන ඇහුවා.
ඔව් අනිවාර්යයෙන්.
ආයෝජන වලට තියෙන අවකාශය දිහා ඇහුවා. ඇත්තට විපක්ෂයේ මන්ත්‍රීවරුත් යෝජනා කරේ කිරියල්ල මන්ත්‍රීතුමාට වටිනාකමක් දීලා ආයෝජනයක්සේ සලකලා මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න පුළුවන්ද කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතුමාට වටිනාකමක් ගන්න විදියක් නැහැ. මොකද ඒ තරම්ම එතුමාට මම දන්නේ හිතන්න තිබ්බ මොලේට මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අපි ඉතිහාසෙත් එක්ක ජීවත් වෙනවා නම් අර කිරියල්ල මන්ත්‍රීතුමා අපි ඉතිහාසෙත් එක්ක ජීවත් වෙනවා නම් මේක ඉස්සරහට යන්න බෑ. ඉතින් මම ඒවල කිව්වනේ. මම මෙතන පැහැදිලිවම කිව්වා මේ පරමාර්ථය මොකද්ද? ජනතාව තෙලේ බැදි බැදි ජීවත් වෙන රටාවකට තවදුරටත් උරු කිරීම. අයියේ. මෙයාලා හිතනවා ඡන්දයක් තිබ්බම ඒක තමයි උන්ට තියෙන එකම වාසිය කියලා. එහෙනම් මතක තියාගන්න ඡන්දයක් තියෙන වෙලාවට ඡන්දයක් දෙන්න ජනතාව කැමති කණ්ඩායම තෝරාගනිමේ. නමුත් එතකන් මේ රටේ මිලියන 22ක් ජනතාව ජීවත් කරවීමේ වගකීමක් ජනාධිපතිතුමාට සහ රජයට තියෙනවා. ආර්ථිකම විශ්ෙන් අපි හරි තැනකට රට අරගෙන තියෙනවා.